ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ අපේ මව්බිමේ සිදුවුණු උණුසුම් දේශපාලනික කාරණා ඇතුළු විශේෂයෙන් අවධානයට ලක්වන කාරණා පිළිබඳව අපි වඩාත්ම පුළුල්ව සාකච්ඡා කරන අපගේ විශේෂාංගය සතියේ ශ්‍රී ලංකීය පුවත් විමසුම එහෙමනම් සුපුරුදු ලෙසින් අදත් මේ විදිහට ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සුපුරුදු ලෙසින්ම සූදානමින් සිටින්නේ මාධ්‍යවේදී මනෝජ් උදටියාවලයි. සුබෝදෑසනක් ආයුබෝවන් මනෝජ්.
සුබෝදෑසනක් ආයුබෝවන් දිල්රුක්ෂි.
ප්‍රමුඛතම කාරණාව විදිහට අපි කතා බහ කරමු මනෝජ්. මේ වෙනකොට USAID ආයතනයේ ප්‍රධානී විදිහට කටයුතු කරන සමන්තා පව ශ්‍රී ලංකාවට පැමිණලා සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වෙලා තිබුණා. අපි දන්නවා USAID ආයතනය නොඑක් ආකාරයෙන් මූල්‍යමය ආධාර ලබා දෙමින් ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘතිවලට විවිධ අංශවලට සම්බන්ධ වෙලා සිටිනවා. ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ බොහොමයක් මේ විදිහට සංවර්ධනය වෙමින් පවතින රටවලට USAID ආයතනයේ මේ ක්‍රියාකාරකම් අදාළයි. ඉතින් දැන් ලංකාවත් මේ විදිහට මේ ආර්ථික අර්බුදයකට මුහුණ පාලා සිටින කාලවකවානුවක මේ USAID ආයතනයේ සැලැස්ම මොකක්ද මේ වෙනකොට ලංකාවට සිදු කරන්නට යන මොනවද රනිල් වික්‍රමසිංහ සහ සමන්තා පව අතර සිදුවුණු සාකච්ඡාවල කාරණා විදිහට එළියට අවිලා තියෙන්නේ?
මේ දිනවල සිදුවෙමින් තිබෙන සිද්ධි පිළිබඳව ඔවුන් දෙදෙනා සාකච්ඡා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවල මැතිවරණ ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා. මාස 6ක කාලයක් ඒකට ලබා දීලා ඒ කාලය ඇතුලේ මේ ප්‍රතිසංස්කරණ සිද්ධ කරේ නැත්නම් ජනමත විචාරණයකට ගිහිල්ලා රටේ තීරණේ විමසන්න සූදානමක් වෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව දැන් කාලයක් තිස්සේ සාකච්ඡා වෙනවා. අලුත් ත්‍රස්ත විරෝධී පනතක් ගේන්න කටයුතු කරන බවක් කියලා තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා අවුරුදු 25ක යෝජිත වැඩසටහනක් පිළිබඳව මීට කලිනුත් කතා කරලා තිබුණා. ඊයේ දවසේ තේස් මතු කරලා තිබුණා. 2048 අවුරුද්ද වෙනකොට ලංකාව සමෘද්ධිමත් ජාතියක් බවට පත් කරන්න ඒ අරමුණෙන් ලබන අවුරුද්ද ඉඳලා ක්‍රියාත්මක වෙන විදිහට අවුරුදු 25ක වැඩසටහනක් සූදානම් කරනවා. ඒකට USAID ආයතනයේ සහාය අත්‍යවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ආයමත් සක්‍රිය කරන්න පියවර ආරම්භ කරනවා. ඒත් එක්කම බැංකු ක්ෂේත්‍රය යම් ආකාරයෙන් දුර්වලව කටයුතු කරන කාලයක්. ඒ හින්දා රාජ්‍ය ගිරුම්කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කමිටුව, බැංකු හා මූල්‍ය ආයතන පිළිබඳ කමිටුව, මේ වගේ ආර්ථික කමිටු, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරලා තියෙන බව ඇයට සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හරහා රඳවා තබා ගැනීම ගැන දෙමළ ජනතාවත් එක්ක ඍජු සාකච්ඡාවක් ඇති කරගෙන තියෙනවා. රැඳවුම් කාලය, ඒත් එක්කම නෛතික කරුණු, මේවා සැලකිල්ලට අරගෙන ඒ සඳහා සුදුසු ක්‍රමවේද සකස් කරන්න පියවර ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම සමන්තා පව මහත්මියගේ පැත්තෙන් ඇය සඳහන් කරලා තියෙනවා ආහාර, ඒ වගේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, මේ වගේ දේවල් වෙනුවෙන් මානුෂීය ආධාර විදියට ඇමරිකන් ඩොලර් මිලියන 20ක් ලංකාවට ලබා දෙන්න එකඟතාව පළ කරන බව, ඒ වගේම ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය, ආර්ථික න්‍යායපත්‍රය එකට අත්වල බැඳගෙන ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි කියලා ඇය අවධාරණය කරලා තිනවා. ඒත් එක්කම ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඇමරිකාවේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරලා දෙන්න කටයුතු කරන්න තමන් සහතික වෙනවා කියලා ජනාධිපතිවරයාට සඳහන් කරලා තිනවා. ඒත් එක්කම ජනාධිපතිවරයයි රටේ ජනතාවයි මේ මොහොතේ මුහුණ දෙන තත්වයන්ගෙන් මිදෙන්න, අත්මිදෙන්න ආයතනයට සහ රටක් විදිහට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියලත් මේ හමුවේදී සඳහන් කරලා තියෙනවා. දවස් 3ක සංචාරයක් සඳහා තමයි සමන්තා පව මහත්මිය ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.
ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ වඩාත්ම අවධානයට ලක්වුණු කාරණාතරින් තවත් එකක් තමයි රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම. දැන් මේ කාරණය පිළිබඳව බොහෝ දෙනෙක් දන්නවා රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙක් දිවුරුම් දුන්නා කියලා. මනෝජ්, අපි මෙතනදී අවධානයට ලක් කරමු. මෙතනදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස මොනවගේ කාරණා කෙරෙහිද අවධානයට ලක් කරලා තියෙන විවිධ පක්ෂ සම්බන්ධයෙන්? දැන් අපි දන්නවා මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සර්වපාක්ෂික පාලනයක් සඳහා වන උත්සාහයක් තාම තියෙනවා. ඉතින් ඒ යටතේ මොනවගේ පක්ෂවලටද විශේෂයෙන් මේ රාජ්‍ය අමාත්‍ය තනතුරු දීලා තියෙන්නේ? එතකොට පක්ෂ වශයෙන් ගත්තාම ඒ පක්ෂවල මතවාද සහ ස්ථාවර මොනවද? මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු මොනවද මේ කාරණාව සම්බන්ධයෙන්?
අපි ගිය සඳුදා වැඩසටහනනුත් කිව්වා බොහෝ විට එදා ගිය සඳ දවසේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුන් දෙයි කියලා. නමුත් අඟහරුවා දවුනෙත් නෑ, බදාදා දවස් තමයි මේක සිද්ධ වුණේ. ඒ සඳහා ජනාධිපතිවරයාව පොළඹවන්න, රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්න පෝට්ටුව පැත්තෙන් යම් පීඩනයක්, එහෙම නැත්නම් ඉල්ලීම් සිද්ධ කරලා තියෙනවා කියලා වාර්තා වුණා. අවසානයේ රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් පත් කරා. ඒ අතර කැබිනට් දිවුරුම් දීමකුත් බලාපොරොත්තු වෙන් හිටියා. නමුත් කැබිනට් මණ්ඩලයට එකතු වෙන අලුත් කැබිනට් අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම මේ වෙනකොට සිද්ධ වුණේ නැහැ. නමුත් ඉදිරි දවස්වල ඒකත් සිද්ධ වෙයි කියලා වාර්තා වෙනවා. දැන් මේ රාජ්‍ය අමාත්‍ය තනතුරු බෙදා දෙද්දී විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයක් අරගෙන තිබුණා තමන් ආණ්ඩුවේ තනතුරු අරගන්නේ නැහැ කියලා. එවැනි වටපිටාවක තමයි නිමල් සිරිපාලද සිල්වා සහ මහින්ද අමරවීර කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙන්න ආණ්ඩුවේ ඇමතිතුර අරගත්තේ. ඒ මගම යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් 4 දෙනෙක් රාජ්‍ය අමාත්‍ය දොර අරගත්තා. රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර සහ චාමර සම්පත් දසනායක මේ කණ්ඩායම අලුතින් අමාත්‍ය දොර අරගත්තා. ඊට කලින් ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඊට පෙරම රාජ්‍ය අමාත්‍ය දොර අරගත්තා. මේ අවස්ථාවෙත් ඔවුන් නැවතීම තනතුරු වල දිවුරුම් දුන්නා. සමග ජන බලවේගය නියෝජනය කරලා පෝට්ටුවට එකතු වුණු ඩයනා ගමගේ මන්ත්‍රීවරිය, ඒ වගේම අරවින්ද් කුමා මන්ත්‍රීවරයා ඔවුන් දෙන්නටත් රාජ්‍ය අමාත්‍ය දොර හම්බ වුණා. එතකොට සජබේ පැත්තෙන් දෙන්නෙක්ට රාජ්‍ය අමාත්‍ය දොර ලැබිලා තියෙනවා. ඉතුරු 31 දෙනාම පොහොට්ටුව නියෝජනය කරන කණ්ඩායම. අපි දැක්කා පොහොට්ටුව පැත්තෙන් නිල්ලීමුත් කරලා තිබුණා, වෙනම විෂයපතයන් ගැසට් කරලා වෙනම වැෂීර්ෂ ලබා දීලා බලය සහිත රාජ්‍ය අමාත්‍යතුරු ලබා දෙන්න කියලා. කොහොමුණත් අපි දැක්කද ඊයේ දවස වෙනකොට ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. එහෙම නැත්නම් වැඩසටහන් මාලාවක් නිකුත් කරලා තියෙනවා කොහොමද රාජ්‍ය අමාත්‍යංශ පවත්වගෙන යන්නේ කියලා. අඩුතරමේ අමාත්‍යංශ ලේකම්වරයෙක්වත් පත්කරන්න ඉඩ නොදෙන බවක් තමයි සඳහන් කරලා තිබුණේ. ඒ කියන්නේ අලුත් නිලධාරීන් පත් කිරීම ඉතාම සීමා සහිත කරලා සිද්ධ කරගෙන යන්න කියලා. ඒක තමයි බලය සහිතව අමාත්‍ය දුර ලැබීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා. වගේම මේ වෙලාවේ උවමනාවට වඩා ඉල්ලීමට තනතුරු ලබා දුන්නද කියන එකත් එතනින් මතුවෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙනදා රාජ්‍ය අමාත්‍යංශ තියෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විදිහට කටයුතු කරද්දී ඔවුන්ට කැබිනට් අමාත්‍යවරයාට වෙනස් විෂයපතයන් හඳුන්වා දීලා ඒවා ගැසට් කළා. ඒත් එක්ක වැයශීර්ෂයක් එක්ක, එහෙම නැත්නම් ප්‍රතිපාදනත් එක්ක තමයි තනතුරු ලබා දුන්නේ. දැන් ඉතින් එහෙම නොවන වෙලාවක, අදුතරමේ අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් නොවන වෙලාවක මේක උවමනාවට වඩා ඉල්ලීමට නැත්තම් දේශපාලඥයන් සතුරු කරන්න දුන්නු රාජ්‍ය අමාත්‍ය තනතුරු ප්‍රමාණයක් කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙනවා. කොහොමනක් දැන් රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් දැනට පත් වෙලා ඉන්නවා.
මනෝජ්, එතකොට අර කැබිනට් එකේ තව පිරිසක් පත්වන්නට නියමිතයි කියලා යනවා නේද කතාවක්? මොකක්ද ඒ සම්බන්ධව තියෙන තොරතුරු?
ඔව්, දැන් මේක මේ කල්යමින් ඉන්නේ සර්වපාක්ෂික ආණ්ඩුව, ජාතික ආණ්ඩුව පිළිබඳව තියෙන අදහසත් එක්ක. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණට ජාතික ජන බලවේගය ඒවට එකතු වෙන්නේ නැහැ. ඒ හින්දා ටික ටික කල් යනවා. නමුත් ලබා දෙන්න පුළුවන් තනතුරුත් එක්ක ඉතාම ඈතදී තවත් කැබිනට් අමාත්‍ය දුර කිහිපයක් දිවුරුම් දෙන්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. තවම දිනයක් නිශ්චිතව නැහැ.
දැන් එතකොට මේ ඔය රාජ්‍ය අමාත්‍ය තනතුරු බාරගන්නේ නැහැයි කියලා, විශේෂයෙන්ම මේ තියෙන ආණ්ඩුවට එකතු වෙන්නේ නැති වගට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජාතික ජන බලවේගයත් කලින්ම කියලා තිබුණා. එතකොට දැන් පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් තවත් විශේෂත්වයක් සිදු වුණා, ඔවුන්ගේ පක්ෂ ව්‍යවස්ථාව අලුත් කිරීම සිදු වුණා. එතකොට එතනදී යම් තීන්දුව අරගෙන තිබුණද පක්ෂ ව්‍යවස්ථාවේ අලුත් නීතිවලට අනුකූලව මේ සම්බන්ධව අදාළ වන කාරණා මොනවද? ඒ පිළිබඳව වාර්තා වෙන්නේ මනෝජ්.
ඔව්, දැන් 71 සංවත්සරයේ දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන් අලුත් සංශෝධන ව්‍යවස්ථාවට එකතු කරලා තිබුණා. මේ සංශෝධන වළක්වන්න නිමල් සිරිපාල, මහින්ද අමරවීර වගේ අමාත්‍යවරු කටයුතු කරලා, ඒ කියන්නේ උත්සාහයක් කරන් තිබුණා කියලා වාර්තා වුණා. කොහොමුණත් මේ සංවත්සරයේදී පක්ෂ ව්‍යවස්ථාව සම්මත වුණා. ඒකට ඔය අමාත්‍ය තනතුරු ගත්තු කණ්ඩායම් මෙතරම් කැමැත්තක් පළ කරේ නැහැ කියලා වාර්තා වෙනවා. ඉතින් කොමුණත් ව්‍යවස්ථාව සම්මත වුණා. විරෝධාභාසය නැත්නම් විපක්ෂාය කවුරුර ඉන්නවද කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාම අහලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ කවුරුත් එකට ඉදිරිපත් වෙලා නැහැ. ඒ අනුව විරෝධ මත නැති නිසා පක්ෂ ව්‍යවස්ථාව සම්මත වුණු බව සඳහන් කරලා ව්‍යවස්ථාව සම්මත වෙලා තියෙනවා. පක්ෂය දැන් තනතුරු ගන්නෙ නැහැ කියලා කිව්වා. මීට කලින් ගැටලුව තිබුණේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැති නිසා පක්ෂයේ තීන්දුවලට පිටින් යන අයට ක්‍රියාමාර්ග ගන්න එහෙම හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අලුත් ව්‍යවස්ථාවත් එක්ක එහෙම හැකියාව ලැබිලා තියෙනවා. ඒ අතරේ අර අපි කලින් කිව්වා වගේ 6 දිනක් තනතුරු අරගෙන තිනවා. එතකොට හිටපු ජනාධිපතිවරයාත් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට දැනට කටයුතු කරන්නේ ජයසිරි ජයසේකර පක්ෂයේ මහලේකම්වරයා, ශාන් විජේලාල් දකුණේ හිටපු මහඇමතිවරයා, ඒත් එක්කම කෑගල්ලේ දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, දුමින් දිසානායක කියන මන්ත්‍රීවරු විතරයි. හැබැයි දුමින් දිසානායක මන්ත්‍රීවරයාටත් සමහර විට ඉස්සරහදි වගකීමක් ලැබෙයි, කැබිනට් අමාත්‍යදුරයක් ලැබෙයි දෝ කියන අදහසකුත් පළ වෙනවා. අපි බලමු පක්ෂයක් විදියට තනතුරු නොගන්න තීරණය කරාට මන්ත්‍රීවරු විදියට වෙනම ගිහිල්ලා කොහොමද කටයුතු කරන්න කියලා තවදුරටත්
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
අපි නැවතත් එකතු වන්නේ සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම සමගින්. ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල තාමත් සූදානම් සිටිනවා අපිත් එක්ක තවදුරටත් තොරතුරු වාර්තා කරන්න. දැන් මනෝජ්, මේ ගෙවිලගිය සතියේ සිදුවුණු තවත් සුවිශේෂී කාරණාවක් විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන් අරගලයේ පැවති කාලයේදී මැයි මාසේ 9 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරුන් ඇතුළු මේ පිරිස්වල මේ ගෙවල් ගිනි තැබීම හා සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නට ජනාධිපතිවරයා තීරණය කළා. ඒ සම්බන්ධව 30 දෙනෙක් පත් කළා. ඔවුන්ගේ ඒ වාර්තාව මේ වෙනකොට ජනාධිපතිවරයාට බාර දීලා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. මොනවද මේ වාර්තාවෙන් එළියට ආපු සොයා ගැනීම?
විශේෂයෙන්ම ආරක්ෂක අංශ මේ අවස්ථාවේ ක්‍රියාත්මක වීම පිළිබඳව තමයි ඔවුන් අවධානය යොමු කරලා තිබුණේ. මේ කමිටුවට අයිති වෙලා තිබුණා වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිවරයා, ඒත් එක්කම රොෂාන් ගුණතිලක හිටපු ගුවන් හමුදාපතිවරයා, ඒත් එක්කම හිටපු යුද හමුදාපති ජෙනරල් දයාරත්නායක. මේ අය සඳහන් කරලා තියෙනවා මිරිහානේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පහර දීම මාර්තු 31, ඒත් එක්කම මැයි 9 ගාලු මෝදර සිද්ධ වෙච්ච සිද්ධිය, ඊට පස්සේ මැති අමතුරු 74 දෙනෙකුගේ ගෙවල් ගිනි කියලා විනාශ කිරීම, මේවා වළක්ව ගන්න බුද්ධිංශවලට ප්‍රමාණවත් තොරතුරු ලැබිලා තියෙද්දි පොලිසියයි ත්‍රිවිධ හමුදාවයි ක්‍රියාත්මක වෙලා නැහැ කියලා මේ වාර්තාවෙන් පෙන්වා දීලා තියෙනවා. එතකොට මේ නිවාස දීපල ගිනි තැබීම් නතර කරන්න හමුදාව සහ පොලිස් නිලධාරීන්ට දැනුම් දීලා තියෙද්දි පහළ නිලධාරීන්ට මේ අන්න ලබා දීලා නැහැ කියලා හෙළි කරගෙන තියෙනවා. එතකොට ඔවුන් ඒකට කරුණු කිහිපයක් මතු කරගෙන තියෙනවා ආරක්ෂක අංශවල හැසිරීමේ අඩුපාඩු 3ක් විදිහට. පළවෙනි අඩුපාඩුව විදිහට බැටන් පොලු පාවිච්චි නොකරපු එක, ගුවනට ඒ කියන්නේ අහසට වෙඩි නොතැබීම, ධන හිසට පහතින් වෙඩි තැබීම, මේ වගේ අවශ්‍ය අවස්ථාවකදී ආරක්ෂක අංශවලට ක්‍රියාත්මක වෙන්න හැකියාව තිබිලා තියෙද්දි ඒ ක්‍රියාමාර්ග ගන්න ආරක්ෂක අංශ අකමැති වෙලා තියෙනවා කියලා පළවෙනි කරුණ විදිහට. දෙවෙනි කරුණ බුද්ධිංශ අතර සම්බන්ධීකරණයක් නැතිකම. තුන්වෙනි අඩුපාඩුව විදිහට හොයාගෙන තියෙනවා ආරක්ෂක අංශ අතර මෙහෙයුම් සම්බන්ධීකරණයක් නැතිවීම. මේ කාරණා අඩුපාඩු විදියට මතු කරගෙන තියෙනවා. එතකොට රට ඇතුලේ තාමත් රජයට එරෙහිව නොසන්සුන්තා මතුවෙනවා. ඒ හින්දා ජනාධිපතිවරයා මේ තත්ත්වය පිළිබඳව ඉක්මනින් අවධානය යොමු කරන්න අවශ්‍යයි කියන කාරණේ පරීක්ෂණ මණ්ඩලය නිර්දේශ විදිහට ලබා දීලා තියෙනවා. එතකොට මේ තත්ත්වය ඇතුලේ ගෙවුණු කාලය ඇතුලේ ආරක්ෂක අංශ එතරම් සක්‍රීයව මේ විරෝධතා මැඩපවත්වන්න කටයුතු නොකරාය කියන කාරණය විශේෂයෙන් මේ වාර්තාවේ මූලික වශයෙන් අවධානය යොමු කරලා එමෙන්නත් මතු කරලා පෙන්වලා දීලා තියෙනවා.
දැන් පසුගිය කාල වකවානුවේදීම මේ අරගලයට සම්බන්ධ වුණු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව විශේෂිත අවධානයක් තිබුණා. රජයට තාමත් ඒ සම්බන්ධව චෝදනා එල්ල වෙමින් තියෙනවා. දැන් මේ අරගලයට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරණයක් විදිහට කටයුතු කරපු ජනප්‍රිය නිලි දමිත අබේරත්න අත්අඩංගුවට ගැනීම බොහෝ ලෙසින් අවධානයට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා. ඊට පස්සේ මේ අන්තරේ හිටපු කැඳවම්කරු ලහිරු වීරසේකරව අත්අඩංගුවට ගත්තා. දැන් ඔවුන් සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති වාර්තා වෙමින් තියෙනවා. දමිතනං තාමත් ඉන්නේ රිමාන්ඩ් භාරයේ, නමුත් ලහිරු වීරසේකරණං නිදහස් කරලා තිබුණා. හැබැයි මේ ඔවුන් දෙදෙනා සම්බන්ධව යම් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. මා කැමති ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු කතා බහ කරන්න මනෝජ්.
ඔව් ලහිරු වීරසේකරට අපහම්බුන නමුත් අත්අඩංගුවට ගන්න අවස්ථාවේ යම්මාකාරයකින් ඔහුට පාර දීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ පිළිබඳව සොයා බලන්න අධිකරණ වෛද්‍ය නිලධාරියටත් ඉදිරිපත් කරන්න කටයුතු කරලා තිබුණා. දමිත අබේරත්න ඇය මේ බතර මුල්ලේ තිබුණු විරෝධතාවක් අවසන් වෙලා යද්දී තමයි ඔහු අත්අඩංගුවට අරගත්තේ. ඒත් එක්කම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය දමිත අබේරත්නව බලන්න බන්ධනාගාරයට ගිය වෙලාවේ දමිත හිරුනිකාට කියලා තියෙනවා තමන්ගෙන් පලිගැනීමට කටයුතු කරනවා. මරණ දණ්ඩනයට නියම වෙච්ච සිරකාරියන් 4 දෙනෙක් සමග තමයි තමන්ව දාලා තියෙන්නේ. ඒත් එක්කම ලබා දෙන කෑම වල ගැටලු තියෙනවා. පිරුණු නරක්කුණු වගේ ආහාර තමයි ලබා දෙන්නේ. රංජන් රාමනායක මන්ත්‍රීවරයා මේ බන්ධනාගාරයේ කෑම සහ අභ්‍යන්තරයේ තත්ත්වය ගැන කියපු කාරණා ඇත්ත ඒව එළියට කියන්නේ කියලා හිරුනිකා හිටපු මන්ත්‍රීවරියට දමිත සඳහන් කරා කියලා හිරුනිකා හිටපු මන්ත්‍රීවරිය ඊට පස්සේ මාධ්‍යට සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ඇය අම්මාකාරයකින් අසනීප තත්වයකිනුත් මේ වෙලාවේ පෙළෙනවා, උණරෝගයනුත් පෙළෙනවා, ඒ කියන්නේ උණාරන් තියෙනවා මේ ඇතුලේ තියෙන තත්වය නිසා කියලා. ඒත් එක්කම ඇයව බලන්න ගිය ජාතික ජන බලවේගයේ හරිනි අමරසේකර මන්ත්‍රීවරියට ඇයව බලන්න යන්න දුන්නේ නැහැ. විනාඩි 45ක් විතර බන්ධනාගාරයේ දේව රස්තියාදු කරා. පස්සේ සජීව ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ආපු වෙලාවේ ඔහුත් සමග ගිහිල්ලා තමයි බැලුවේ කියලා තිබුණා. කොමුණත් දැන් දමිත අබේරත්න රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නේ. ඇයට තමයි අප ලබා දුන්නේ. නමුත් ලහිරු වීරසේකරට අප ලබා දුන්නා.
ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම උදෙසා IMF සමග සිදු කරන සාකච්ඡා පිළිබඳව ටිකක් අවධානය යොමු කරමු. ජාත්‍යන්තර මූල අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණලා හිටියා. අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. ඔවුන් සහ ජනාධිපතිවරයා අතර පවත්වන සාකච්ඡා අතරදී යම් යම් එකඟතා පිළිබඳවත් සාකච්ඡා වෙලා තිබුණා. හැබැයි මේ ගිවිසුමේ තියෙන්නේ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් යම් මේ වෙනකොට ප්‍රශ්න කිරීමක් මතුවලා තියෙනවා පාර්ලිමේන්තුව තුළින්ම. මම කැමති ඒ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගන්න.
ඔව්, දැන් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් විදියට ලංකාවට ආධාර දෙන්න, ණය දෙන්න සූදානම් වෙලා තියෙනවා. එතකොට මේ සූදානම් වීමත් එක්ක මේ ගිවිසුමේ තියෙන්නේ මොනවද කියලා රටේ ජනතාවට දැනගන්න අවශ්‍යයි කියලා අනුර කුමාර් දිසානායක ජාතික ජන බලවේගයේ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කළා. මේකට තවත් පක්ෂ කීපයක මන්ත්‍රීවරු සහයෝගය ලබා දුන්නා. අනුර දිසානායක මන්ත්‍රීවරයා කිව්වේ මීට කලින් සර්වපාක්ෂික සමුළුවේදී වර්තමානයේ ජනාධිපතිවරයා ඒ කාලේ මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුව ඉන්නකොට මේ IMF එකත් එක්ක තියෙන ගිවිසුම දෙන්න කියලා දිගින් දිගටම ඉල්ලුවා. විවිධ ප්‍රශ්න මේ ගැන ඇහුවා. නමුත් දුන්නේ නැහැ. එතකොට කලින් හිටපු මුදල් ඇමතිවරයා, මහ බැංකු අධිපතිවරයා මේ කරුණු වසන් කරා. ඇත්ත දත්ත තොරතුරු රටට ආවේ නැහැ, පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒ හින්දා රට ආර්ථික ප්‍රපාතයකට ඇවිල්ලා තියෙනවා. ඇත්ත දත්ත වසන් කරපු එක මේකට එක හේතුවක්. ඒ හින්දා මේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නකොට ඉල්ලපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තියෙන ගිවිසුම මොකක්ද කියලා ඉදිරිපත් කරන්න කියලා දිගින් දිගටම අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා කිව්වා. සුසිල් ප්‍රේමජන් සභානායකවරයා අවස්ථාවේ කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයත් එක්ක මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගිවිසුමක් අත්සන් කරලා නැහැ. දැනට තියෙන එකඟතාවක් විතරයි. එකඟතාවකට ගිහිල්ලා ආර්ථික අර්බුදයට යම් උත්තරයක් හම්බ වෙයි කියලා හිතනවා. ඒ හින්දා එහෙම නැතුව ගිවිසුමක් අත්සන් කරලා නැහැ, එහෙම ගිවිසුමක් නැහැ කියලා සුසිල් ප්‍රේමජන් සභානායකවරයා කිව්වා. එතකොට නාලක ගොඩහේවා මන්ත්‍රීවරයාත් කිව්වේ මේ තත්වය දැන් ඉස්සරට වඩා වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා රට ගන්න ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනගන්න ඕනේ. ඒ හින්දායි තොරතුරු පාර්ලිමේන්තුවට ලබා දෙන්න කියන එක මතු කරා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් ඒකට උදව් කරා. ඔහුත් ඒ මතේම පිටලා කටයුතු කරා. ඔවුන් දිගින් දිගටම කියනවා ජාත්‍යන්තර මූල්‍ය මුදලත් එක්ක ගිවිසුම් ගත වෙලා මිසක් ණය ලැබෙන්නේ නැහැ. සමහර රටට අහිතකර දේවල් මේ ගිවිසුමේ තියෙන පුළුවන්. ඒ හින්දා පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ ගිවිසුම මොකක්ද කියලා දෙන්න කියන දිගින් දිග ඉල්ලීම ඔවුන් පාර්ලිමේන්තුවේදී සිද්ධ කළා.
අපි ස්තුතිය පළ කරමින් එහෙමනම් ඔබට සමුදෙනවා මනෝජ්. බොහොම ස්තුතියි මේ ගෙවිලගේ සතිය තරතුර සමීප කළාට. එහෙමනම් අපි යලි තමුෙමු ලැබෙන සතිය සඳහා. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්සි බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.